ධර්මසේන මැතිතුමා
මහණවන් ඉදිරියට කතා කරන එතුමනි.
අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට. අවසෝක පියන්ද මැතිතුමා.
මම පිළිතුරු ලබා දෙනවා ධර්මසේන මන්තුමාගේ ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නෙට පිළිගනිමි. රාජ්‍ය සේවකයන්ගේ උසස් වීම හා වැටුප් වර්ධන ලබා ගැනීම සඳහා ඔවුන් කාර්යක්ෂමතාව කඩයිම් විභාග සමත් වී යුතුද බව. දෙවෙනි ප්‍රශ්නේ 2022 වර්ෂයේ ජනවාරි මාස සිට කාර්යක්ෂමතා කඩයිම් විභාග නොපැවැත්වීම හේතුවෙන් ඔවුන්ගේ උසස් වීම හා වැටුප් වර්ධන ලැබී නොමැති බවත්. එතුමා මේ ප්‍රශ්නේ පිළිගන්නවා. කාර්යක්ෂම කඩයිම් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බලධාරී යටතේ ගැනෙන කටයුතු අපේ අමාත්‍යංශිනුත් එක කොටසක් සිද්ධ වෙනවා. ඒක මේ වෙද්දි සිදු වෙලා අවසానයි. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුව විසින් මේ කොටසක් සිදු කරනවා විභාගයක්. ඉතින් මේ පසුගිය කාලයේ ඇති වුණු කොවිඩ් වසංගත තත්ත්වයක්, ඒ වගේම ලිපි ද්‍රව්‍යවල මිල ශීඝ්‍ර ඉහළ යාම හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ යම් තරමක් මේ විභාගය පිළිබඳව ප්‍රශ්නකාරී ගැටලුකාරී සත්‍ය උද්ගත වෙලා තියෙනවා. මේ වැටුප් වර්ධන උසස් වීම නොලැබීම සිදුවන්නේ අදාළ කාර්යක්ෂමතායි කඩයිම එළඹෙන සහ ඒ සමග සම්බන්ධ වෙන උසස් වීම ලබන නිලධාරීන්ට පමණි. කාර්යක්ෂමතා කඩයිම විභාග සමත්වීමට පෙනී සිටිය යුතු අවම විභාග ගණන නොපැවතුණු ලැබූ අවස්ථාවල විභාග සමත්වීම සඳහා නිලධාරීන්ට සහන කාලයක් ලබා දෙන බව පෙන්වා දී මට කැමැත්. ඔහුගේ ඊළඟ ප්‍රශ්නේ, එසේ නම් මෙම කාර්යක්ෂමතා කඩයිම විභාග පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න ඔබතුමා මේ සභාවට දන්වන්නේද? ඒ සම්බන්ධව විභාග කොමසාරිස් ජෙනරාල් නිරන්තරයෙන්ම දැනුවත් කර ඇත. එසේම කාර්යක්ෂමතා කඩයිම විභාග පැවැත්වීම ක්‍රමවේදයේ වෙනසක් ලක් කිරීමට හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතින නොවේසේ නම් මන්ද පැන නොනගී.
ගරුනීය කතානායකතුමනි, අදරු ඇමැතිවගේ මම ඉල්ලා සිටිනවා මේ කඩිනම් කර දෙන්න කියන ඉල්ලීමත් කරන ගමන් ගරුනීය කතානායකතුමනි, පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සහායක පුස්තකාලගේ සහායක යන වැනි අය සඳහා ඒ අය උපාධිය සම්පූර්ණ කරාට පස්සේ ඌන සේවා ගුරුවරු විදියට බඳවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා, නැත්නම් ඌන සේවා සංවර්ධන නිලධාරීන් විදියට බඳවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මධ්‍යම රජයේ මේ ක්‍රමවේදය, මධ්‍යම රජයේ මේ නිලධාරිය වෙනුවෙන් මේ ක්‍රමවේදය අනුගමනය වෙන්නේ නැහැ. මධ්‍යම රජයේ නිලධාරීන් උපාධිය සම්පූර්ණ කරත් ඌන සේවා සංවර්ධන නිලධාරීන් තනතුරට බඳවා ගන්නෙත් නැහැ. මේ ක්‍රමවේදය ආරම්භ කරා නම් හොඳයි කියන මම යෝජනාව කරන ගමන් පසුගිය කාලයේ සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේදීත් මේ උපාධිධාරීන්ට අසාධාරණයක් සිද්ධ වුණා. මේ ආයතන මේ තනතුරු සඳහා ඉල්ලීම් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ කාර්යාල කාර්ය සහායකයන් සහ පුස්තකාල සහායකයන් විදිහට වැඩ කරපු නිසා. ඉතින් මම මේ උපාධාරීන්ටත් මේ අවස්ථාව ලබා දෙන්න, මේ ඌනතා සේවා නිලධාරීන් විදිහට වැඩ කරන්න මේ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. එහෙම කර දෙන්න බැරි නම් මේ අයට ඒ ඌනතා උපාධාරීන්ට ඌනතා සංවර්ධන නිලධාරීන් ලබා දෙන වැටුපහරි ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මේක පුළුවන්ද? පුළුවන්ද කියන ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ඉල්ලීමත් ප්‍රශ්නයත් තාමත් කාලෝචිතයි, පැහැදිලි අවශ්‍ය දෙයක්. නමුත් අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට උපාධියක් ලබා ගන්නත් වෙනත් කඩේම විභාගයක් සමත් වෙන්නත් ඕනෑම කෙනෙකුට ඕනෑම වයස සීමාවක් ඇතුළත පුළුවන්. නමුත් අඩු සුදුසුකම් මත කම්කරු වෘත්තියේ හෝ වෙනත් වෘත්තියක බැඳිලා එතර තිත ඔහුගේ දක්ෂතාවය, හැකියාව සහ වොමනා මත උපාධියක් ලබා ගැනීම කරන එක අපි අගය කරන්නට උන කාරණාව. නමුත් උපාධිධාරීන්ට පහුගිය කාලේ රැකියා ලබා දෙද්දී අපි බැලුවේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්න. ඒ ගණයට ගන්දී ඔය කියන කම්කරු ශ්‍රේණිය හෝ වෙනත් ශ්‍රේණියක හිටපු උපාධිධාරියෙක් බවට පත් වුණාම ඔහු රැකියාවක නිරත වෙන කෙනෙක්. ඒ නිසා මන්ත්‍රීතුමා මේක රජයක් විදිහින්වත් බඳවා ගැනීම ක්‍රමවේදයේ විදියවත් හිතාමතාවත් අතහැරීමක්වත් මේ උපාධිධාරීන්ට අසාධාරණයක්වත් කරලා නැහැ. මේ කාරණාව තමත් හොඳින් අවබෝධ කරගන්න. නමුත් අපි කැමති අපි උත්සාහයක් දරන්නම් මේ වෙනුවෙන් යෝජනාවක් ගෙනල්ලා යම් වැඩපිළිවෙලක් හදන්න. අනිත් කාරණාව විශේෂයෙන්ම මේ උපාධිධාරීන්ට උපාධිය ලබා ගත්තට පස්සේ ඒ අයගේ ඒ සේවා කාලෙත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා වෙනත් එතන උසස් වීමක් හෝ වෙනත් ඒ රැකියාවක් ස්ථාපිත වෙද්දී. ඉතින් මේ රැවුලයි කැඳයි දෙකම මෙතන බේර ගන්න බෑ. රටේ ක්‍රමවේදයක් තියෙනවා, අධ්‍යාපන ශාස්ත්‍රීය ක්‍රමවේදයක් තියෙනවා, පදවා ගැනීම පටිපාටියේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ මත 2019 දී සියලුම රැකියාව විරහිත උපාධිධාරීන්ව හඳුනගෙන ඔවුන්ව උපාධිධාරී රැකියාවලට නිරත වීමක් තමයි කරලා තියෙන්නේ. ඔබ කියන කාරණාව පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා, ඒක අපිට අවබෝධයක් තියෙනවා. නමුත් ක්‍රමවේදයක් හදන්න මේ පාර්ලිමේන්තුව තුළ යම් කිසි පනතක් සම්මත කරලා පුළුවන් වෙයි.
බොහොම
ස්තුතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම තමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට ලබා
දෙන්න. නියෝජ්‍ය කතානායකතුමා, දැන් අපේ ගරු ඇමතුමා තව සාධාරණ ලෙස පිළිතුරු ලබා දුන්නා, අපි ඒකට ගරු කරනවා. ඇමතුමා පිළිතුරේ සඳහන් වෙනවා කොවිඩ් වසංගතය තුළ අමාත්‍යංශයේ දරපු අර්බුදය සහ ඒ අගහිකකම් පිළිබඳව ඔයක අපි පිළිගන්න. ඒ වගේම අපට පිළිගන්නට වෙනවා ගරු ඇමතුමා, මේ කාර්යක්ෂම කඩයිම් විභාගයේ තිබ්බම තමයි වැටුප් වර්ධකය වැඩි වෙන්නේ. ඒතොර ඒ වැටුප් වර්ධකය වැඩි වුණොත් තමයි ඔය රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරියාගේ කුටුම්බය තුළ දෛනික ජීවිතයේ හෝ මානසික ජීවිතයේ ගත කරන්න පුළුවන් අවස්ථාව හැදෙන්නේ. ඒස බරපතල විදියට මේ වැටුප් වර්ධක අඩුවීම හරහා ඔහුගේ වැටුප් වැඩි වෙලාත් නැහැ, ඔහුට නියමිත උසස් වීමක් ලැබිලා නැහැ. ඒක බරපතල දෙයක් තියෙනවා. ඒකට දැන් දිගින් දිගටම මේ ආර්ථිකයේ වැටීම කඩා වැටීම කියන කාරණේ හරහා මෙහෙම ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි උසස් වීම දෙන්න බැරි වෙනවා. දැන් අරන් තියෙනවා 60 විශ්‍රාම යන්න ඕනි කියලා. එතකොට දැන් මේක හම් වෙන්නේම නැහැ. දැන් අපි අහනවා ඔබතුමාගෙන්, දැන් මෙවැනි විශ්‍රාමයකට ලක් වුණ පුද්ගලයා ඔහුට කාලයේ තිබුණ අවස්ථාවක් තිබුණා, මේ ආර්ථික එකකම මේ ආර්ථික අවපාතය කියන කාරණාවත් නිසා තමයි ඔහුට මේ විභාගයට මුණ දෙන්න නැති වෙලා ඔහුට මේ වැටුප් වර්ධකය අහිමි වෙන්නේ. එවන් පුද්ගලයන්ට සාධාරණයක් විය යුතුයි. ඒ සාධාරණය වෙනුවෙන් අමාත්‍යංශයේ ඉදිරියේ බලලා යම් යෝජනාවක් කරන් තියෙනවා. එසේ නැත්නම් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔබතුමාලා සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි මම අහන්නේ ගරු අමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, චමින්ද විශේෂිරි මන්තුමා පැනනාගෙන ප්‍රශ්නයත්, ධර්මසේන මන්තුමා වගේම කාලෝචිත ප්‍රශ්නයක් වුවත්, කොවිඩ් වසංගත තත්ත්වයේ තුල රාජ්‍ය සේවකයන්ට පවත්වන විභාග පමණක් නෙවෙයි අහිමි වුණේ. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ප්‍රාථමික අධ්‍යාපන සහ අනිකුත් කඩේම විභාගයන් පිළිබඳව විවිධ ගැටලු සහ විවිධ අතපසුවීම් ප්‍රමාදයන් සිදු වුණා. ඉතින් දැන් තමයි ඒ තත්ත්වය සමණයකට පත් කරමින් යම් යම් ආයතනවල ව්‍යුහයන් පිළිබඳව ඇති වුණු ගැටලු විසඳන්නට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු කාලය ඇවිල්ලා තියෙන පුළුවන් කාලය. නිසා යම් සාධාරණයක් මේ කාල පරාසය තුළ සමස්ත සමාජයටම සිද්ධ වුණා. දැන් උදාහරණයක් විදිහට මේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් තල පිහිටවීම සහ තනතුරු අහිමිවීම සිදු වුණත් අපි අපේ අනාගත දරුවන්ට ඔවුන්ගේ සමස්ත ළමා කාලයේ අධ්‍යාපනය සියල්ල අහිමි වුණා. නමුත් මේවා මුදලින් ගන්නේ කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් ඒක විසඳන්න නොහැකි ප්‍රශ්නයක්. බුදුහාමුදුරන්ටත් ජේසුස්වාමිදරුවන්ටත් ඒ කාල සීමාව ඇතුළු වුණු සමහර ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපි මේ මන්ත්‍රීතුමාලා දෙන්නගෙම වැදගත් වූ ප්‍රශ්න දෙකක්, ඒ වගේම අපේ අමාත්‍යංශෙත් මේ පිළිබඳව යම් කිසි කතිකාවකුත් හදලා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව සොයා බලලා මේක නම්බර්ස් විදිහටම ගරු මන්ත්‍රීතුමා කී දෙනෙක් ඉන්නවද කියලා බලලා මේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. 60 විශ්‍රාම ගැනීම මං හිතන්නේ ඒ කාලය තුල දෙපැත්තක් තියෙනවා. එකක් ගරු මන්ත්‍රීතුමා සමහර අය කියනවා බොහෝ තනතුරු වල දීර්ඝ කාලයක් එකම පුද්ගලයෝ මේ තනතුරු අහගෙන ඒ තනතුරු වල ගිලා බැහැගෙන ඉන්නවා. ඒ මත තරුණ දක්ෂ නව අධ්‍යක්ෂීම් දැනුම සහ නිර්මාණශීලී රාජ්‍ය නිලධාරීන්ට එතෙන්ට එන්නට ඉහළට එන්නට නොහැකි වෙලා තියෙනවා. සමහර විශේෂේස්ත්‍රයන් වල මම දන්නවා ප්‍රවීණෝ ජේෂ්ඨයෝ සහ ඒතර සුවිශේෂිතයෝ අපිට ගැටලුවක් මතු වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කාලය පිළිබඳව අපි ගණනය කරලා දෙසැම්බර් මාසයේ ඇති වෙන මේ තත්ත්වයට විශේෂ වූ වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න වමනා වුණොත් අපි අමාත්‍යංශයක් විදිහට ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 13 ගරු ඉම්රාන් මහරුප් මැතිතුමා. ඔව් ගරු කිරියල මැතිතුමා.
මම සභාවේ නැති අවස්ථාවේදී මේ පළාත් පාලන මැතිවරණ නීති සංශෝධනය කිරීම ගැන දෙපැත්තෙන්ම කතා කෙරුවා. මම ඔබතුමාට මතක් කරන්න කැමති මම සභානායක හැටියට ව්‍යාපාරල ආණ්ඩුව කාලේ වර්තමාන මැතිවරණ නීතිය ගේනකොට පළාත් පාලන කවුරුවත් ඉරදුන්නේ නැහැ. ඒක එකක් තන්නේ සම්මත උනා. අනිත් එක දිනේෂ් ගුණවර්ධන ගරු අගමැතිතුමා 2012 ඉඳන් මේ මැතිවරණ නීති රීති ප්‍රතිසස් කර කොමිටියේ සභාපති 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමාපත් කෙරුවා. ඒ වගේම 2015 අපි එතුමාපත් කෙරුවා. 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාපත් කෙරුවා. ඒකට අවුරුද්දක් 10ක් දිනේෂ් ගුණවර්ධන ගරු අගමැතිතුමා මැතිවරණ නීති රීති ප්‍රතිසස් කර කොමිටියේ සභාපති. එතුමා කිසි උත්සාහයක් ගත්තේ නැහැ මේ එකඟතාවයක් ඇති කරගන්න. විපක්ෂය ගෙනල්ලා සාකච්ඡා කෙරුවා. නමුත් ඒක අවුරුදු 10ක් කල් තිබ්බා. අවුරුදු 10ක් කල් තිබ්බා රජයට ඕන නම් මේ නීති වෙනස් කරන්න. අපි කැමැත්ත ගිටියේ. නමුත් රජයට උවමනාවක් තිබෙන්නේ. ඉතින් දැන් මේ මැතිවරණ නීති රීති සංශෝධනය කර කතා කරන්නේ රජය මැතිවරණයට බෝර දෙන්න දින බය නිසා. ඒක තිත්ත ඇත්ත.
හරි. බොමෙසේ ප්‍රශ්න අංක 13 ගරු ඉම්රාන් මහරූප මැතිතුමා කරු අග්‍රාමාත්‍යතුමාගේ.
නන්දි සබනායර් අවර්ගලේ නාන இந்த பட்டதாரிகள் சம்பந்தமான கேள்வியை கேட்கின்றேன்.
කතානායකතුමා මේ කිරියල්ල මැතිතුමා සඳහන් කර කාරණය සම්බන්ධව කියන්නේ තියෙන්නේ මේ මැතිවරණය කල් දාන්න කිසිම උමනාවක් නැහැ. අපිත් කියන්නේ මැතිවරණය තියන්න තමයි යෝජිතව තියෙන්නේ. අදහවස තියෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පක්ෂනායකින්ගේ රැස්වීම එතෙන්දී අර කිව් විදියට මන්ත්‍රීවරුන් කියපු තරුණ නියෝජනයද කාන්තා නියෝජනයද කියන සියලු කාරණා එතෙන්දී එකඟතාවයකට ඇවිල්ලා මේ මැතිවරණය පවත්වන්න පුළුවන්. රජයේ විදියට මන් දන්න විදියට කිසිදු අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ හෝ මේ මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡාවක් කළා නැහැ.
හරි බොහොම ස්තුතියි. ඔව් ලක්ෂ්මන් කිරෙල්වන්.
ඔලේ බහලා ගහන ගන්න තියෙන්නේ. අපිට එන්නේ කිව්වේ ජාතික ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. මට ලැජ්ජයි මේක කියන්නේ. අපිට කැදීමක් ආයි ජාතික ප්‍රශ්නේ නෑ. මෙතුමා කතා කරන මැතිවරණ නීති රීතික මේක තමයි මම කියන්නේ. කොලේ බහලා හැම තිස්සෙම හැම මිනිත්තුවම මොකක් හරි යටින් ගේමක් තියෙනවා.
හරි හරි බොහොම ස්තුතියි. ඔව් මහින්දවරු
නියෝජ කතානායකතුමනි කිසිම ගැටලුවක් නෑ මැතිවරණ සම්බන්ධව. අපේත් මතය මැතිවරණය නියමිත වෙලාවට තියන්න ඕනේ කියලා මම කිව්වේ. අවශ්‍ය නම් ඒ ජාතික ප්‍රශ්නය ගැන කතා කරන වෙලාවේ මැතිවරණයත් අදාළයි එතෙන්දී කියන්න පුළුවන්. දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරු කියපු යෝජනාව ඔබතුමාලගේ මන්ත්‍රීවරුම මෙතන යෝජනා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාලගේ මන්ත්‍රීවරු මෙතෙන්දී කිව්වා මේ පිළිබඳව මේ සාකච්ඡාවක් පවත්වන්න කියලා. ඒ නිසා තමයි කිව්වද ජාතික ප්‍රශ්නය ගැන තමයි
මම මට කනගාටු. අපිට ජාතික ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න එන්න කියලා ඒක ඉස්සරහට දාලා වෙන එකක් සාකච්ඡා කරනවා කියලා මෙතුමා පෙන්නුවා. මේගොල්ලන්ගේ ක්‍රියාදාමය පේනවනේ පැහැදිලිව.
හොඳයි හවසට බලන්න
ගමු. මේකේ මොකක් හරි ගේමක්.
හරි බොහොම සිත ගරු අමාත්‍යතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න ප්‍රශ්න අංක 13.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ පිළිතුරු ලබා දෙන්නෙත් ගරු අගමැතිතුමාගේ අමාත්‍යංශයේ විශේෂපතේ තුල නිසා ලක්ෂ්මණ කිරියල්ල ඇමතුමා අගමැතිතුමා ගැන ප්‍රකාශ කරපු නිසාත් අගමැතිතුමාගේ කිසිම උවමනාවක් සැලසුමක් එහෙම නැත්නම් කොලේ වැහිලා මෙතන නැහැ. මොකද්ද මං හිතන්නේ වැදගත් ඒ වගේ මම මෙච්චර කල් ගරු කරපු තවමත් ගරු කරන පරිණත දේශපාලන නායකයෙක් වෙච්චහම මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන මොනවද පාර්ලිමේන්තුවේ එළියේ කතා කරන්න ඕන මොනවද අපි බේර ගන්න ඕන වින් කර ගන්න ඕන. ඒ වගේම මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ ඇතුලේ එකක් කියලා මට මේ අගමැතිතුමා වෙනුවෙන් මේක කතා කරන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ එකක් කියලා එළියට ගිහිල්ලා උද්ඝෝෂණය කරලා ඡන්දය ඉල්ලනවා නම් අපිට වෙන්නේ ඡන්දෙකට යන එක ඇර වෙන දෙයක් නෙමෙයි. ඡන්දයක් කරන්න ඕනේ නැහැ. නැත්තම් මේ තියෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ മന്ത്രി ප්‍රමාණය වැඩි නම් පක්ෂ ශීල දෙනාම එකඟ වෙලා එකතු වෙලා වැඩ කටයුතු කරන්නට ඕන. ඔය කවුරු කාලඟත් ඔය දේශපාලන පිටිපස්සට ඉතිහාසෙට ගිහි බලපුවම සුදු කළු දෙකම තියෙනවා ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමනි. එනිසා ඔබතුමාගේ ඉතිහාසෙත් මගේ ඉතිහාසෙත් කතා කරනවා නම් අපි දෙන්න වෙනම සංවාදයක් හරි කරගෙන කතා කරන්න පුළුවන්. මම ඔබතුමාට තාමත් ගරු කරන නිසායි මගේ කටින් වචනයක් මම එළියට දාන්න නැතු ඉන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබා ගැනීමේ වැඩසටහන දෙවන අදියරේ යටතේ 2019
උත්තරේ විතරක් කියවන හැටි ප්‍රශ්න කියවන්න ඕනේ.
එහෙනම් ඔව් පළවෙනි උත්තරේ දෙවෙනි එක 2021 1යි පළවෙනි දින සිට සංවාද නිලධාරී ශ්‍රේණියේ 3 වෙනි ශ්‍රේණියේ ලෙස පත් කරන ලදී. ඊළඟ උත්තරයේ 2019 8 1 සිට 2020 8 1 දක්වාත් 2019 9 16 සිට 2020 9 16 දක්වාත් ඊළඟ එකට උත්තරයේ මෙම පත්වීම් ලිපි 2021 3 15 වෙනි දිනෙතිව නිකුත් කරන ලද 2021 4 පළවෙනි දින සිට පත්වීම ලබාගත හැකි බව පරිදි 2021 1 පළවෙනි දින සිට සංවාදධාරීන් සේවයේ 3 ශ්‍රේණියට පත් කර ඇත. ඒ අනුව පත්වීම පෙරදාගතම කර තිබේ. ඒ අනුව පුහුණු කාලය තුළ සෑම මසකටම රුපියල් 20,000ක අභ්‍යාසලාභී දීමනාව ලබා දුන් අතර ස්ථීර පත්වීම ලබා දුන් පසු සංවාදධාරී 3 ශ්‍රේණියේ වැටුප ලබා දෙන ලදී. 2021 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලට අදාළ හිග වැටුප ලෙස අභ්‍යාසලාභී පුහුණු දීමනාව සහ සංවර්ධන නිලධාරී සේවයේ 3 ශ්‍රේණියට නියමිත වැටුප අතර වෙනසද ගෙවීමට කටයුතු කරනු ලැබිය. කරු මන්තුමා ඊළඟ එක අදාළ නොවේ.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. என்னுடைய முதலாவது கேள்வியாக, குறிப்பாக வருடாந்தம் உள்வாரிகளாகவும் வெளிவாரிகளாகவும் பட்டதாரிகள் பலர் வெளியாகி கொண்டிருக்கின்றார்கள். இவர்களுடைய தொழில் வாய்ப்புகளை பெறுவதற்கான ஏதாவது பொறிமுறைகள் ஒழுங்கு செய்யப்பட்டிருக்கின்றனவா? அவ்வாறு வெளியேறும் பட்டதாரிகள் மிக மன உளைச்சலுக்கு உள்ளாகியிருக்கின்றார்கள். அந்த மன உளைச்சலை நிவர்த்தி செய்வதற்காக அரசாங்கம் எவ்வாறான ஏற்பாடுகளை செய்திருக்கின்றது என்பதை கௌரவ அமைச்சர் அவர்கள் நிலத்திலே கூறுவீர்களா?
கௌரவ மந்திரி துமணி, மெவேனி பிரச்சனைகட்ட பிலுத்துராக் விதியட தமாயி ஏகானே ரக்கியா விரஹித உபாதிதாரின் ரக்கியா தீமே அபிலாஷே மத தமாயி අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ඒවකට ජනාධිපතිවරයා විදිහට විශාල වූ උපාධාරින් ප්‍රමාණයක රැකියා ලබා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ ලබා දුන්නු රැකියා වලදී ඒ ස්ථානගත කිරීම සහ නිලධාරීන්ට කාර්යයන් පැවරීම තුලත් ඔබමා අපි දෙපළම එකඟ වෙන්න ඕනා යම් ගැටලුකාරී තත්ත්වයක් සමාජය තුළ උද්ගත වුණා. නිසා මම විශ්වාස කරනවා උපාධිධාරීන් ඉලක්ක කරගෙන රැකියා ලබා දෙනවා නම් අමාත්‍යංශය හෝ රජයක් හෝ නැත්තම් මේ පාර්ලිමේන්තුව දු වැඩිපිළිවෙලක් හදන්නට ඕනා. මේ සමාජයට අවශ්‍ය කරන ශේෂ්ත්‍රයන් වල දැනුම් සම්භාරයක් ඇති උපාධිධාරීන් නිර්මාණය කරන්න. ඉතින් වර්තමානයේදී විශ්වවිද්‍යාල වලින් පිට වෙන සීල උපාධිධාරීන්ට විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු ගමන්ම රජේ රැකියාවක් දෙනවයි කියන්නේ පෙරටේ උද්ගත වෙලා තියෙන මේ ප්‍රශ්න තවත් ඉදිරියට ගෙන යාමක් විදිහට තමයි මම දකින්නේ. එනිසා උපාධිධාරීන් ලබන අධ්‍යාපනයත් සහ උපාධිධාරීන්ට උගන්වන විෂයපතයත් අපි මං හිතන්නේ මේ කාලවකවානුව තුළ කතාබහට ලක් වෙලා රටට සමාජයට සහ මේ ආර්ථිකයට ගැළපෙන උපාධිධාරියෙක් නිර්මාණය කරන තැන මුලින් නිර්මාණය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා දැන් මේ මොහොත වෙද්දී කොහොමත් රට තුළ අලුත් පත්වීම් ලබා දීම රජයක් විදිහට తాවකාලිකව නවත්තලා තියෙනවා. ඒ කරුණු කාරණාත් එක්ක ඉදිරියේදී යම් කිසි වැඩපිළිවෙලක් හැදෙද්දි මට ඒ පිළිබඳව පිළිතුරක් දෙන්න පුළුවන්. දැනට කියන්න තියෙන අලුත් බඳවා ගැනීම සියල්ලම රජයක් විදිහට නවත්තලා තියෙනවා.
நன்றி பிரதீஷ் சபாநாயகர் அவர்களே. என்னுடைய இரண்டாவது கேள்வியாக, குறிப்பாக அரசாங்கத்தில் தற்போதைய கொள்கைக்கு அமைவாக 60 வயது பூர்த்தி அடைந்தால் அரசாங்க உத்தியோகத்தர்கள் ஓய்வு பெற வேண்டும் என்ற ஒரு விடயம் குறிப்பிடப்பட்டிருக்கின்றது. அவ்வாறு ஓய்வு பெறுவோரினுடைய வெற்றிடங்களுக்கு பட்டதாரிகளை பணிக்கமர்த்துகின்ற ஏற்பாடுகளை அரசாங்கம் ஏதாவது மேற்கொள்ளுகின்றதா என்பதை இந்த சபையிலே கௌரவ அமைச்சர் அவர்கள் தெரிவிப்பீர்களா?
மந்திரிதுமா, ஒபுதுமாகே பிரச்சனைட்ட பிலுத்துர ஓவு விசேஷம் அவுருது ஹெட்டேம் விஸ்வாம கேன்னு ஏ புறப்பாடு பவத்தின தனதுரு வலட்ட ஏ ஏ ஆயத்தன வலி ஏ சேவா ஸ்தான வலதி එතනදී ඊට පල්ලෙහා ඉන්න අය ඒ තනතුරු වලට පිටවන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අතිරික්ක දින උපාධිධාරින්ව ඔවුන් කරලා තියෙන විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ලැබපු අධ්‍යාපනය සහ දැනුම සහ ඔවුන්ගේ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හේතු කොටගෙන උන්ගේ දක්ෂතාවයන් හැකියාවන් අනුව ශේෂ්ත්‍රයේ පවතින පුරප්පාඩුවට ස්ථානගත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩිපුර ප්‍රමාණයක් මේ මොහොතේ ඉන්න උපාධිධාරීන් නිසා අපි ඉල්ලීමක් කරනවා ඒ උපාධිධාරීන්ටත් ඒ පුරප්පාඩු වෙන ස්ථාන බලලා තමන්ට අයදුම් කරන්නත් පුළුවන්. සමගි සේවා ස්ථානයට වාර්තා කරපුවාම ඒ ස්ථානවලට අනුයුක්ත වෙන්න තියෙන කැමැත්ත මත අපිට පුළුවන් අපේ අමාත්‍යංශය හරහා ඒ අයට ස්ථානගත වෙන්නට වැඩපිළිවෙලක් හදලා දෙන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 14 ගරු දිලිපෙද ආරච්චිතුමා.
මම අහනවා ගරු නිරුද කලකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අගමැතිතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නටත් පිළිතුරු ලබා දෙන්න තිබෙන මටමයි. ඒ ප්‍රශ්නේදී මම උත්තරේ විතරක් දුන්නම ඇතිනේ නේද මන්තුමා?
ඔව් ඇති ඇති උත්තරේ දෙන්න.
අක්කර 76යි රූට් 1යි පර්චස් 30යි සුනාමි වේශනේ පසු මහා බාරකාර මණ්ඩලයට අත්පත් කරගත් කොටස. දෙවැනි ප්‍රශ්නෙට පිළිතුර 1979 වර්ෂයේ ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් අහලා තියෙන්නේ. මේ පිළිබඳව මෙහෙම නඩුවක් තිබෙන පිළිබඳව වාර්තා වෙලා නැහැ. වාර්තා වී නොමැත. ඊළඟ ප්‍රශ්නෙට අත්පත් කරගත් ඉදමෙන් හෙක්ටයර් 9.99ක් අක්කර 24යි පර්චස් 69ක් නිවාස ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන ඇත. ඊළඟ ප්‍රශ්නේ නිවාස ව්‍යාපෘතියට උත්තරේ නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති ඉඩමෙන් සුසාන භූමියක් සඳහා ඉඩම් කොටසක් පිඹුරු අණුව වෙන් කර නැතත් වර්තමානයේ නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති කොටසට පරිබාහිරව යායවත්ත ඉඩමෙහි ඉඩම් කොටසක් සුසාන භූමිය ලෙස භාවිතා කරනු ලබයි. නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති ඉඩමෙන් සුසාන භූමියක් සඳහා ඉඩම් කොටසක් පිඹුර අණුව වෙන් කර නොමැත. අදාළ නොවේ.
ගරු නිලධාර සභාපතිතුමනි, අපේ තමා රාජපක්ෂ අපේ එමතුමා ඉන්නෝ, එතුමා සංවර්ධන කමිටුවේ මේ ප්‍රශ්නේ මං යොමු කර වෙලාවේ විභාග කරා. මේක අක්කර 73ක ඉඩමක්. මේ අක්කර 73 ඉඩම මහබෝයි සමාගමට පවර ගන්නකොට අක්කර 35ක් ගොවි පවිල් 17ක් ගොවි තැන් කරා. ඒ ගම්මානේ ඔබතුමත් දන්න, ඔබතුමත් හම්බන්තොට බලපෙදේශයේ අපේ මන්ත්‍රීවරයෙක් අපේ මහින්දම්බරුවේ මැතුමත් ඉන්නෝ. අක්කර 35ක් ගොවි තැන් කරපු ගොවි පවුල් 17ක් ඒ ගම්මානෙක. අද ඒ ගොවි පවුල් 17 ඉඩම නැහැ. මේ අක්කර 73 ඉඩමෙන් නිවාස යෝජනායකමට අරගෙන තියෙනවා. තව සංවර්ධන කටයුතු කරන් තියෙනවා. ඉතුරු ඉඩම් වලින් මම කියන්නේ මේ අක්කර 35ක ගොවි පවුල් 17ට ඒ අර නඩුවේ උසාවි නඩුවුත් මේ ගොවි පවුල් 17 ගැන වාර්තා වෙලා තියෙනවා. ඒ නඩු වාර්තා සංගල් උසාවි තියෙන මෙතුණට ලැබු නැතුණාට ඒ ගොවි පවුල් 17ට මේ ඒ වැඩ කටයුතු ගොවිතැන් කරගන්න ඒ ඉඩම් අක්කර 35 වෙන් කරලා දෙන්න. මේ ගොවි ගම්මානයක් තියෙන ගම්මානයක්. ඒ ගම්මානේ තමයි ආයවත් සුනාමි වෙලාදී ගෙවල් 200ක් හදන්න. එතකොට මහින්දම්බරි රැමතුමා තමයි හිටියේ කැබිනට් අමතිවරයා. එතුමා වෙන්කර නිවාස අධිකාරියට වෙන් කරගෙන යායවත් තව අවශ්‍ය ගොඩනැගිලි හදන්න මේ වෙන් කරගත්තා. තව පදනමකට තව ඉඩම් වෙන් කරගෙන තියෙනවා. ඒවට වෙන් කරගන්නකොට මේක ගොවිතැන් කරපු ගොවිතැන් කරපු ගොවියොන්ගේ ඒ අක්කර 35 තව ඉඩම් තියෙනෝනේ. එයින් ඉඩම් ලබා දෙන්න කියලා තමයි මගේ ඉල්ලීම. පදනමට වෙන් කරගත්තා මට ප්‍රශ්නයක් නැහැ. මොකට වෙන් කරගත්තා මට ප්‍රශ්නයක් නැහැ. ඒ ගොවියොන්ගේ අද දරු පවුලද ඉන්න තැනක් නැහැ. ගොඩිගමුවේ යායවත්තෙන් එහා පැත්තේ ඔබතුමා දන්නෝ ඉඩම අර සිම්බලගා ඇතුළේ යන ගම්මානේ. ඉතින් මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැහැ. ඒක නිසා සංවර්ධන කමිටුවේ තමයි රාජපක්ෂ මහත්මයා සභාපතිවරයා හැටියට මේක නිර්දේශ කරලා අනුමත කරා දිය යුතුයි කියලා මම හිතන්නේ. ඔබතුමා කතා කරන්න ඒ නිසා නටුගෙන ඉන්නවා. ඔබතුමාත් හිටියා මේ සංවර්ධන කමිටුවේ. ඔබතුමාත් ඒක අනුමත කරා. තම අමරේ රමතුමාත් හිටියා. අපේ දිස්ත්‍රික්ක පස්සයක් අපි හතර දෙනා බේරගන්නේ. ඒ නිසා මේ සභාවේ හතර දෙනාම යෝජනා කරලා මගේ යෝජනා ඉස්තර කරලා ඒ ගොවිපවුල් 17ට අක්කර 35න් අක්කර 25ක් ලබා දෙනොත් ඒ ගොවිතැන් කරගන්න හොඳයි කියන එක මම යෝජනා කරනවා.
හොඳයි.
ඒක
කරවමෙතුමා. තම චමල් රාජපක්ෂ මහත්මයා
වරන් එක අනුමත කරනවා.
ගරුමතුමා
මේ මං හිතන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක්.
මට උත්තර දෙන්න එපාද? මට ලැබිලා තියෙන තොරතුරු අනුව මට මේ නඩුවක් නොමැති බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. විශේෂාර ඇමතිවරයා විදිහට මා අගමැතිතුමාවත් දැනුවත් කරලා ඇයි එහෙම අඩුවක් තිබිලා අපිට වාර්තා නොකලේ කියන එක ඉතාමත් ඉක්මනින් පුළුල් පරීක්ෂණයක් පවත්වලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඔයගොල්ලෝ සියලු දෙනා මෙතන එකඟුන් නිසා ඒ වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග කරන්න කියලා අපි අපේ අමාත්‍යංශයෙන් උපදෙස් ලබා
දෙනවා.
පළවෙනි ප්‍රශ්නේ තමයි දොල්පතනාගතුමනි
දෙවෙනි ප්‍රශ්නේ
නෑ, පළවෙනි ප්‍රශ්නේ ඒකට උත්තරේ දුන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා ගමේ මම සේවය දත්තා.
හරි, හොඳයි, කියන්න ප්‍රශ්නේ.
මේ ඒත් ඉත මේ සුසාර භූමිය මම කොල්ල කරන්නේ, අපේ දිස්ත්‍රික්කේ සුසාර භූමිය තමයි මම කොල්ල කරන්නේ වැඩිපුරම. ඕරුනේ මේ ධාත්‍යන්තර හොරු රැකවපුදු සුසාර භූමියට වෙන් කර ඇති ඉඩම 1918 ගන් සභාවෙන් පාලන ඉඩමක්. ඒ වගේම 1918 18ට උඩදී වඩුමුත්තයි කියන මුත්ත සුසාර භූමියට පරිත්‍යාග කරපු පුද්ගලික ඉඩමක්. ඒ වගේම 1932 ඉංග්‍රීසි ආණ්ඩුකාරය කරන අවස්ථාවේදී මේ මැනුමේ මේ ඉඩම සුසාර භූමියට වෙන් කරපු ඉඩම. 2020 මැනුමෙන් සුසාර භූමියට වෙන් කරපු ඉඩමක් මේක. මේක රැකව නැගෙනහිර බටහිර ගාමසේ වසන් දෙහක මලමිනි වඩදාන ඉඩමක්. ඒ කලපු අයිනේ අක්කර එකහමාරක ඉඩමක්. ඒ ඉඩම පහුගිය දැන් මහතුරකට උඩදී මරණ වල දැම්මා. වලදානකොට මරණ වලදාන තහනම් කරා. පොලිසියේ හිටපු ඔයසි මහත්තයා ප්‍රාදේශීය කාර්යාලයල මරණ තියා හිටිය මහපාරේ. මමත් ගිහලා කතා කරලා එපා දිසාපත්තුමාට
කරා ප්‍රශ්න කිව්වනම් හරි ඉඩම නැති වෙලාද
ඔබතුමා දෙන්න මේ ගමේ ඔබතුමාට රැකව තද දුන්න රැංගිරිය බට රැති වෙන තන්දි ඔබ දන්න
චන්ද ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ ඒක
ඉන්න මුලාසනේ ඔබතුමා.
එතකොට ඒ
ඉඩම දෙකම පොලිසිය වයිසි මහත්තයා ඇවිල්ලා තහනම් කරලා මරණ බලදා ගන්න බැරුව දිසාපත්තුමා නියෝගයක් දීලා තමයි දැන් මරණ බලදා වර්ධන්නේ. එතකොට ඒ ඉඩම අක්කර එකහමාරක ඉඩමක් පොඩගින අක්කර එකහමාරක ඉඩමක් ඒක ශ්‍රීපේන් බාන්න කෝටි ගානකට විකුණන්න පිඹුරුපත් හදලා ඒවා වෙන ඉඩමක බලපත්‍රයක් මේ ඉඩම පෙන්නලා ඒ ඉඩම තහනම් කරන්න හදනවා. මේ ගැන රාජ්‍ය පරිපාලනයකට දැනුම් දුන්නම පරිපාලන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කරා. දැන් මහ තුනක් කරන මේ ගැන පරීක්ෂණයක් කරා, විභාගයක් කරා. නිලධාරී ඔක්කොම ගැන විභාග කරලා අදලත් විභාගයේ වාර්තාවල් නැහැ. ඒ අපේ දිස්ත්‍රික්කේ පළාත් සභාව හිටපු අඹතෝරෝ ඒගොල්ලෝ කට්ටි කවලද මේ රාජකාරි කරන්නේ මේ ඉඩම කෝටි 8-10 දැහැති කරපු ඉඩමක්. එතකොට මේ පරීක්ෂණේ වාර්තාවකුත් නැහැ. එතකොට මේ රැකව බටහිර නැගෙනහිර මිනිස්සුන්ගේ මරණ වලදාන ඉඩම අත්පත් කරගන්න එක නතර කරන්න මේ සභාවේදී මම යෝජනා කරන අහම් එක නතර කරන්න කියලා ඒ මරණ වලදාන ඉඩමක් නැහැ ගරු චමල් රාජපක්ෂ මහත්තුමනි.
හොඳයි
ඔබතුමාට මේ සහයෝගය දෙන්න.
සම්පූර්ණ සත්‍යයක්. ඒක දීර්ඝ කාලයක් ජනතාව වෙනුවෙන් වෙන් වෙලා තිබුණු ඉඩමක්. මේක මම හිතන්නේ හෝටල් ව්‍යාපෘතියකට දෙනවා වගේ කියන ආරංචියක් තමයි මටත් තියෙන්නේ. මමත් ඒ වෙලාවේ මැදිහත් වෙලා කිව්වා මේක කිසිසේත් එහෙම කෙනෙකුට දෙන්න එපා කියලා. නමුත් මේ යම් සමාලා මම හිතන්නේ මේ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් මත මේ ඉඩම බැහැර කරන්න යනවා. මේ අපි රාජ්‍යමත්තුමාගේ ඉල්ලා හිටිනවා වහාම මේ රැකව සුසාන භූමියේ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න කටයුතු කරන්න.
ගරු අශෝක ප්‍රියන්දමතුමා.
ගරු මේ නියෝජ්‍ය කථානායකතුමනි, මේ ප්‍රශ්නේ නැමේ මං හිතන්නේ මේ මෙතුමාගේ ප්‍රශ්නේ
ගරු
යත් වෙන්න ඕන. අයන තියෙන ඔබතුමා කියන ප්‍රශ්නය තියෙනවා අපේ දිස්ත්‍රික්කේ හුඟක්. ඒ නිසා සියලුම සුසාන භූමි දැනට තිබෙන ඒවා ඕ අවශ්‍ය දේවල් මේවා ගැසට් කරන්න. මේක ප්ලෑන් එකක් එක්ක ගැසට් කරලා තිබුණොත් එක එක් කෙනාට ඕන විදිහට මේක කරන්න බෑ. ඒ හින්දා මං හිතන්නේ මේ මන්ත්‍රීතුමාගේ යෝජනාව එක පෙළබල්ලා
අවස්ථාවට
මේ නියෝජ කථානායකතුමනි, මේ ප්‍රශ්නෙට දැන් මට පිළිතුරු දෙන්න තිබෙන්නේ අපේ අමාත්‍යංශ මට්ටමින් මට ලබා දීලා තියෙන පිළිතුරු. ඒ පිළිතුරු වල තියෙන්නේ සුසාන භූමියක් සඳහා පිඹුරුපත් සහිත ඉඩමක් වෙන්කර නොමැති බව. නමුත් මේ සභාවේ පිළිගන්නවා නම් මෙහි හම්බන්තොට දිස්ත්‍රික්කේ නියෝජනයේ දිස්ත්‍රික්කේ සිටින සියලු මැති ඇමතුවරු පිළිගන්නවා නම් මේක මෙහෙම දෙයක් කියලා. එහෙනම් මේ පිළිතුර මට එවලා තියෙන එක වැරදි. ඒ කියන්නේ මේ පිළිතුර මේකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයිද? ඉතින් පිළිතුරු වැරදි නම් මේ සභාවේ මැති ඇමතුරු සියලු දෙනාම නැගතම මම දකින්න විදිහට මෙතුමා අපේ දිලිප් පෙදාරච්චි මැතිතුමා මේ ප්‍රශ්නයක් අහලා යෝජනාවක් තමයි මෙතන සම්මත කරගන්න හදන්නේ නැති මේ ඇත්ත කතාව තේරුම් ගන්නකෝ ඉතින් මට මේ ප්‍රශ්නේ අහලා තියෙන එකට උත්තරේ දෙනවා මිසක් ඔයාලගේ දිස්ත්‍රික්කේ ඔයාලා කතා කරගන්න පිළිතුරකට මෙතන සම්මත කරන්න බෑනේ ඒක දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ඕන නැත්තම් වෙනම මන්ත්‍රීවරු ටික එකතු වෙලා යෝජනා කරගත්තා
නේද බොහොම ඉස්සෙදි ගරු දිලිප් පෙදාරච්චි දෙවෙනි ප්‍රශ්නය
ගරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නෙට යෝජනා කරනවෙ නෑ මම ප්‍රශ්නෙට මේ අපේ දිස්ත්‍රික්කේ හතර දෙනෙක් ඉන්න මෙතන බලධාරී ලොක්කෝ හතර දෙනෙක් ඒ හතර දෙනාගේ නිර්දේශයත් මෙතන තිබුණා
හරි ගරු මන්ත්‍රීතුමා එතුමා සඳහන් කරා එතුමා ප්‍රශ්නේ වැරදි නම් උත්තරේ හොයලා බලලා නැත්නම් එවන්නම් කියලා
මේ සුසල් භූමියේ ප්‍රශ්නේ අපි කතා කරේ දෙවෙනි ඊළඟ ප්‍රශ්න තමයි
දෙවෙනි ප්‍රශ්නය අහන්න කෙටි
ලංගල්ලේ නායක හමුදාවේ පල්ලෙහා බාලිකාවට අල්ලපු අක්කරයක ඉඩමක් ඒකත් බොරු පිබුරුපත් හදලා ප්‍රාදේශීය කාර්යාලය හරහා විකුණන කටයුතු කරනවා ඒ ගැන පරීක්ෂණයක් කරන්න මම මේ පඩ ඉන්න මේක ඔයිසි තංගල්ලේ ඔයිසි මහත්තයා මේ කරේ ඔයිසි මහදන් තාන්සර් ගියා හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා තමයි මේ මේ ඉඳන් මෙච්චර මේ ඔක්කොම හොරු විබුරුපත් හද හද විකුණන කටයුතු කරේ දැන් ඉන්න ලේකම්තුමිය ඔකට සම්බන්ධ නැහැ මං හිතන්නේ ඒ ලේකම්වරයාත් ගිය මාසේ ගිනි තියාගෙන මැරුණා අපේ දිස්ත්‍රික්කේ ඉඩම් කඩම් සෑහෙන්න මේ විදිහ අයුතු ලෙස විකුණනවා මේ අපේ කවුරුත් දන්නවා කරන් දෙයක් නැතිකමට ඉන්නවා රජයේ ඉහළ නිලධා නායකයෝන්ගේ ගෝල බාලයෝ මේ අහිංසක මිනිසුන්ගේ ඉඩ කඩම් ඔක්කොම ප්‍රාදේශීය කාර්යාලය අල්ලගෙන තුට්ටුවර දෙකට අරගෙන මූදායින් ඉඩම් සංචාරක ඉඩම් ඔක්කොම විකුණ ගන්න කටයුතු කරනවා
මේකට
වෙනම හමුදාවක් ගාලා හරි හම්බන්තොට දිස්ත්‍රික්කේ සුසාන භූමි ඒ වගේම ක්‍රීඩා පිටි ඒ සියල්ලක්ම රජයේ මේව මැනුම් කටයුතු කරලා වෙන් කරලා දෙන්න රාජ්‍ය පරිපාලනය මම ඉල්ලීමක්
කරනවා මේ සිතිකරු ඇමතුමා
මේ ප්‍රශ්නේ පැහැදිලි මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට ඒ ප්‍රශ්නෙටම අදාළ ප්‍රශ්න නෙමේ නැවත මතුවෙන්නේ මං හිතනවා ගලු දිලිප්පලා ඇමතුමනි ඉඩම් එහෙම නැත්නම් උපදේශකාරක සභාවට ඇවිල්ලා ඔබතුමාලා මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා මේ ගැටලුව විසඳ ගන්න මට තියෙන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට මට අපේ නිලධාරි ලබා දුන්න පිළිතුර පිළිබඳව මේ සභාවේ ප්‍රකාශ කරන්න හැබැයි මේ පිළිතුර වැරදි නම් ඒ වගකීම මම බාර ගන්නවා නිලධාරට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න
හරි බොහොම ස්තුතියි ප්‍රශ්න අංක 10 ඔව් ගරු මන්ත්‍රීතුමා මේ ගරු ඇමතුමාට මේ පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා සමහරවල් අතීතයේ සමහර යෝජනා වලට පිළිතුරු දෙන්න අපහසුතාවය එතුමා සඳහන් කරන්නේ සෝකපියන්තමැතුමා
දැන් මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකයි මම වේලස්සන මේ ප්‍රශ්නේ උත්තරේට ප්‍රශ්නෙත් එක්ක ගියා නම් මේක පැහැදිලි වෙනවා අහලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මැදගම ග්‍රාමධාරි වසමේ පිහිටා ඇති යාවත්ත නැමැති ඉඩමේ විශාලත්වය සහ ඒ ඉඩම පිළිබඳව අහලා තියෙන්නේ
දැන් ඒ ඉඩම පිළිබඳව අහලා එතුමා ඉල්ලපු අනිත් යෝජනාට
ඔබතුමා මට මේකට අවස්ථාව දෙන්නකෝ නැත්නම් උත්තරයක් දුන්නත් නැත්නම් එතුමා හිතනවා මම උත්තරයක් දුන්නේ නැහැ කියලා ඒතකොට ඒ ඉඩම පිළිබඳව අහලා හම්බන්තොට දිස්ත්‍රික්කෙම සුසාන භූමිය ගැන අහුවට මට කියන්න බෑනේ
ඒක හරි
ඒතකොට මේ ඉඩමේ ගරු මන්ත්‍රීතුමා සුසාන භූමියකට පිඹුරක් වෙන් වෙලා නැහැ කියලා තමයි මට තොරතුරු ලැබිලා තියෙන්නේ එතකොට මගෙන් අහලා තියෙන්නේ ඒ ප්‍රශ්නේනේ. එතකොට මන් උත්තර දෙන්න ඕනේ ඒ ප්‍රශ්නෙට.
ගරු දිලිප් මන්ත්‍රීතුමා යායවත්ත ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. නමුත් දිස්ත්‍රික්කයේ අනිත් තැන්වල එතුමගෙන් අහපු නැති නිසා උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි එතුම සඳහන් කරන්නේ. ඉතින් එතුමගෙන් ඊළඟ ප්‍රශ්නෙට ඔබතුමා ලිඛිතව ඉල්ලන්නේ එතුමා ඒවට පිළිතුරු ලබා දෙයි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 15 ඩී වීරසිංහ මැතිතුමා. ප්‍රශ්න අංක 16 ගරු එස් එම් මරික්කාර මැතිතුමා. ප්‍රශ්නාංක 17 ඉමිතියස් බාකිර් මැතිතුමා ප්‍රශ්නාංක 18 ගරු තිසත්නායක මැතිතුමා ප්‍රශ්නාංක 19 ගරු මිලන් ජයතිලක මැතිතුමා
ආනව ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මේ ප්‍රශ්නේ අහන්නේ මයික් එක දෙන්න
ගරු බන්දුල ගුණසත්
ගරු සභාපතිතුමනි පළවෙනි ප්‍රශ්නය කැලණි නව පානමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු මේ වන විට ආරම්භ කිරී තිබේද? ඉදිකිරීමේ කටයුතු කිසිවක් ආරම්භ කර නොමැත. නොයසේ නම් අදාළ ඉදිකිරීම කටයුතු ආරම්භ කරන දිනේ ගරු අභ්‍යාචනාධිකරණයේ නඩු අංක 545 යැලිරක් 2021 සහ 546 යැලිරක් 2021 2021 දින 2:21 දින නිකුත් කරන අතුරු තානම් නියෝගයට යටත්ව අවමනංශු ඉදිරිපත් කළ ආයෝජකයන් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුව කැබිනට් ඇප්‍රූව්ඩ් ඇන් නෙගෝෂියේෂන් කොමිටි සමග ගිවිසුම සම්බන්ධ සාකච්ඡා අවසන් වූ පසුව තමයි ඒ පිළිබඳ දිනයක් ප්‍රකාශ කළ හැකි. එම මාර්ග ඉදිකිරීම කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය ඉහත සඳහන් පරිදි ගිවිසුම අත්සන් කර වසර 3ක කාලයක් ඇතුළත තමයි අවසන් කළ යුත්තේ. එම මාර්ගයේ වැඩ අවසන් කරනු ලබන දිනේ ඉහත පරිදි ගිවිසුම අත්සන් කර වසර 3ක් ඇතුළත මේ මාර්ග ඉදිකිරීමට අදාළ මිනුම් කටයුතු අවසන් කර තිබේද? නවකැලණි පානමේ සිට රාජගිරිය දක්වා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළව දෙමළකොඩු දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය සහ බුද්ගමුව පාලන මධ්‍යස්ථානයට අදාළ භූමිය හැර අනෙක් කොටස් විනුම් කටයුතු සඳහා අවසන් කර ඇත. දෙමළකොඩු දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩාංගණය සහ බුද්ගමුව පාලන මධ්‍යස්ථානයට අදාළ භූමියේ මූලික මිනුම් කටයුතු අවසන් කර ඇත. රාජගිරිය සිට අතුරුගිරිය දක්වා කොටසේ මූලික මිනුම් කටයුතු අවසන් කර ඇත. මාර්ගයේ ඉදිකිරීමේ හේතුවෙන් දැන් අයු වෙන පුද්ගලයන්ට වන්දි ගෙවීම කරනු ලබන්නේද? ඔව්. 2018 ඉඩම් අත්පත් කර ගැනීමේ වන්දි ගෙවීමේ නියෝග අනුව වන්දි ගෙවීමට කටයුතු කිරීමට නියමිතය. අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ යොමු කරන්න හේතුව තමයි අමාත්‍යතුමනි මේ ඉතාමත්ම වැදගත් මාර්ගයක් මේ අධිවේගී මාර්ගය මේ සඳහා මේ රටේ ජනතාව ඉතාමත්ම ඕනකමින් බලාගෙන ඉන්න ප්‍රශ්නයක්. එයින්ද තමයි ඔබතුමාට යොමු කළේ. මේ පිළිබඳව නඩුවක් තියෙනවා නම් ගරු අමාත්‍යතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණාවෙන් මේ පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මේ වෙනකොට අරන් තියෙනවද? ඒ වගේම මේ සඳහා මුදල් යෙදවීමට ඔබට හැකියාවක් තියෙනවද ඔබ අමාත්‍යාංශයට? එසේ නොවේ නම් ඔබ අමාත්‍යාංශයේ මගින් අමතුමනි මේ සඳහා උපාය මාර්ග යම් කිසි උපාය මාර්ග යොදවලා, මොකද මේ නිලධාරි ඇතුළු මේ කණ්ඩායම විශාල ප්‍රමාණයක් ඔබතුමා යටතේ ඉන්නවා. මේ අය හරහා යම් කිසි වැඩපිළිවෙලක් යොදලා මේක කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවද කියන එක පිළිබඳව මේ ගරු සභාවට ඉදිරිපත් කරන හැටියට
මම මේ රටේ සියලුම මහාමාර්ග ඉදිකිරීම කටයුතු ගරු හිටපු මහාමාර්ග මගනැගුම හා මාර්ග සංවර්ධනය කරපු ඇමැති මහින්ද රාජපක්ෂ මැතිතුමත් දන්න පරිදි අත්හිට ඔල තිබෙන්නේ. ඒට ප්‍රධාන හේතුව තමයි අපි කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු ඉතා විශාල බිල්පත් ප්‍රමාණයක් නිරවුල් කළ නැහැ. ඒ නිරවුල් කිරීමේ කටයුත්ත මේ දිනවල කරගෙන යනවා. මිලියන 5ට ලක්ෂ 50ට අඩු සියලු දෙනාගේ ගෙවීම් ගෙවලා අවසන් කළා තිබෙනවා. මම ලබන පාර්ලිමේන්තු වාරයේදී මේ ගෙවීම් කරලා තියෙන ආකාරය පිළිබඳ මේ ගරු සභාවට විස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් කරනවා. ගෙවීම් සඳහා කිසිම නිලධාරියෙක්, තරවකාරයෙක්, අතරමැදියෙක් හමු වෙන්න අවශ්‍ය නැහැ. ඒ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණ පසු ඒ කොන්ත්‍රාත්කරුගේ ගිණුමට ඒ මුදල බැර වෙනවා. කවුරුවත් අමාත්‍යාංශයට මුදල් ඉල්ලගෙන එන්න අවශ්‍ය නැහැ. එන කිසිවෙකුටත් මුදල් දෙන්න කෙනෙක් එහෙ නැහැ. ඒක නිසා සකස් කරලා තියෙන ක්‍රමවේදය අනුව තමන්ගේ ගිණුමට ලැබෙන හැම සතයක්ම ලබා දෙනවා. ලබා දෙන ආකාරය පිළිබඳ මං ගරු සභාවට පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට මේ අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන ඒවට කලින් අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව තමයි කටයුතු කරන්න වෙන්නේ. මේ සඳහා මූල්‍ය සපයා ගැනීම සඳහා රජයත් ඒ සඳහා දාලා ආයෝජකයන් සමග ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. අධිකරණ කටයුතු ඉක්මනින් නිම කරලා පුළුවන් තරම් ඉක්මනට මේ ණය ව්‍යුහගත ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් පස්සේ තමයි මේ යෝජනා ක්‍රම ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් වෙනත් විදේශාධාර යටතේ ගරු සභාපතිතුමනි ආරම්භ කරලා තියෙනවා කොව්වල අන්දියේ ගුවන් පාලම. ඊළඟට ගැටමේ ගුවන් පාලම. මේක වෙන විදේශාධාරයක් යටතේ ආරම්භ කරලා තියෙනවා. මහාමාර්ගයේ ඉදිරිපිට ඔක්කොම කණු ගාලා තියෙනවා. අපි ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් කිව්වට පස්සේ ඒ අනිත් ගිවිසුනොත් ඔක්කොම නතර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කරගත්තේ නැත්නම් ආණ්ඩුව කාගේ තිබුණා කවුරු අමාත්‍ය ධූරයේ දරුවන් මේ කිසි දෙයක් කරන්න බෑ. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරගෙන මේ අර්බුදයේ විසඳගත්තේ නැත්නම්. ඉතින් ඒක තමයි තියෙන ජාතික ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ විසඳ ගැනීම සඳහා සක්‍රීය ලෙස දායක වෙනවා.
අමාත්‍යතුමනි අපි අදහස් කළේ අමාත්‍යතුමනි මේ අර්බුදයේ විසඳෙන්න තව අවුරුදු ගාණක් යනවා. නමුත් මාර්ගයේ ඉදිකිරීම එතෙක් අඩපණ කරන්නේ නැතුව මේකට ආයෝජකයෝ ගෙනහැල්ලා ආයෝජනය කරන වැඩපිළිවෙලක් ආරම්භ කරලා මොකද අපි ණය වෙන වැඩපිළිවෙලක් නෙමෙයි මේ පිළිබඳව ව්‍යාපාරික වැඩපිළිවෙලක් හැටියට මේක ක්‍රියාත්මක කරන්න ඔබතුමන්ගේ අමාත්‍යාංශයේ උපාය මාර්ග යොදලා තියෙනවද කියන එක පිළිබඳව දැනගන්න තමයි ඒ ප්‍රශ්නේ යොමු කළේ ගරු අමාත්‍යතුමනි.
ඈ එහෙම අපිට කිසිම තනිවම අමාත්‍යාංශයක් ලෙස කිසිම ක්‍රියාමාර්ගයකට යන්න බෑ. මොකද මේ දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් ඊළඟට අනිත් ණය ගිවිසුම් සමගත් ආයෝජනයන් සමගත් ඇති කරන් තියෙන සියල්ල අත්හිට වෙලා තිබෙන්නේ. ඒක නිසා මේ ගැටලුව අපි හිතනවා ලබන වර්ෂයේ මුල වෙනකොට විසඳ ගන්න පුළුවන් වෙයි. ඒයින් පස්සේ තමයි අනිත් කටයුතු ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ඇති වෙන්නේ.
හරි, බොහොම ස්තුතියි. දෙවෙනි අත ප්‍රශ්නේ.
12 අත මැතුමට ඊළඟ ප්‍රශ්නේ.
කරු 12 අත මැතුම.
නියෝජිතාරතුමනි ස්තුති, මිලංජතුමනි ස්තුති, කරු අමාත්‍යතුමනි ඔබතුමාගේ විශේෂපතට වැටෙන කාරණයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අහන්නේ. අපි දන්නවා අවිස්සාවෙල්ල මීතර මුල්ල තලංගම මහරගම උඩහා මුල්ල කැස්බෑව බට්ටකුලිය මේ තියෙන ආයතන ගරු ප්‍රවාහන අමාත්‍යතුමනි මේ තියෙන ඩිපෝස් යල්ලම අද වෙනකොට බොහොමයක් ලාභ උපයන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ පහුගිය කාලේ පුරා. හැබැයි අපි දන්නවා මේ ඩිපෝ වලට ගියහම ඒ ඩිපෝලේ අඩිතල පහසුකම් ඉතාමත් නරක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සමහර බස් කැඩෙන්නෙම ඒ ඩිපෝ වල ඇතුලේ ධාවනය වීම තුල කියලා අපිට විශ්වාස කරන්න මොකද වලවල් කානු ඒ සීලූප දේවල් පිරලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය මේ ප්‍රශ්නයක් හැටියට ඔබතුමාගේ ගරු අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඩිපෝ වල මේ ලාභ උපයන කාලයේ පරිච්ඡේද තුල මේ පහුගිය කාලේ ලාභ ඉපෙව්වා. මම අවධානය යොමු කරන්නේ ඩිපෝ ටික අපිට පුළුවන් නම් ඒ යටිතල පහසුකම් ටික දියුණු කරන්න. මම හිතනවා මේ බස් විශාල ප්‍රමාණයක් අද වෙනකොට අකර්මණ්‍ය වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් නැවත ප්‍රතිසංස්කරණය කරන්න වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ගෞරවනීය අවධානය ප්‍රශ්නයක් ආකාරයෙන් මේ අවස්ථාව යොමු කරන්න කැමතියි.
ඔබතුමාගේ ප්‍රශ්නෙට ස්තුතිවන්ත වෙනවා. මොකද බස් රථ විශාල ප්‍රමාණයක් ඩිපෝ වල අපි නිශ්චිත වශයෙන් දන්නේ නැහැ බස් රථ කොතරම් ප්‍රමාණයක් ධාවනය වෙනවද කොතරම් ප්‍රමාණයක් ගර්භිත තත්ත්වයේ තිබෙනවද. ඒ තිබෙන බස් රථ අපිට අලුත් වැඩියා කරගෙන එන්ජින් එකක් තියලා නැවත ධාවනයට ගන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් එන්ජින් කොච්චර තියෙනවද? අමතර කොටස් කොච්චර අවශ්‍යද? ඒවා පිළිබඳ මම අලුතෙන් උපදෙස් දුන්නා අපේ ලේකම්වරයාට ඊයේ පෙරේදා. මේ පිළිබඳ අපි ළංගමයේ සතු සියලු වත්කම් වගකීම් සහ අනිත් මානව සම්පත් හා තාක්ෂණික කරුණු පිළිබඳ ව්‍යවහාරික විගණනයක් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක අවබෝධ කරගන්න බෑ. ඈතේ පිට පළාත් තියෙනවා පැදවච්චිය පැත්තේ ප්‍රදේශවල. එමේ සමහර කාලවල අනුමත කරලා තියෙනවා රීෆිල් කරන්න නැවත ටයර් පුරවන්න ෆැක්ටරි පටන් ගන්න කියලා. ඒව ආරම්භ කරලා නැහැ. ඒක නිසා සමහර වෙලාවට මට පෙස්සන් ලැබිලා තියෙනවා රීෆිල් ටයර් 20,000 කියලා පුද්ගලිකාංශයෙන් ගන්නකොට ඇත්තටම ඩිපෝ එකට ලැබිලා තියෙන්නේ ටයර් 10,000යි. ඉතුරු 10,000ක මුදල් විතරයි ගෙවලා තියෙන්නේ කියලා. ඉතින් මේක අපිට සාධාරණ ලෙස විනිශ්චය ලබා ගන්න නම් ෆොරෙන්සික් ඔඩිට් එකක් ඔඩිට් ෆර්ම් එකට දීලා කරන්න ඕනේ. ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. ඊට අතිරේකව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රාජ්‍ය පරිපාලන සේවයේ ප්‍රධාන අංශයේ පිළිබඳ දීර්ඝකාලීන අධ්‍යක්ෂින් බලපුරුදු තියෙන රාජ්‍ය ලේකම්වරයෙක් වෙන රාජ්‍ය ඉංජිනේරු සේවාවේ ජ්‍යෙෂ්ඨතම පළපුරුද්ද තියෙන නිලධාරියෙක් අල්ලිස් මහතාව ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරලා තියෙනවා වැඩ බලන සභාපතිවරයා ලෙස. එතුමා ලවා අපිට පුළුවන්කම ලැබෙයි මේ ඉක්මනින් එක් එක් ඩිපෝ වෙන වෙනම ආර්ථික ඒකකයක් ලෙස සලකලා ඩිපෝ 100 ගණනම ඒ පළාතට අදාළ වෙන ආකාරයට කඩිනමින් සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් එතුමාගේ අත්දැකීම පළපුරුද්දා ඉංජිනේරු හැකියාව මත අපක්ෂපාතිව සකස් කරලා දෙන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. ඒ අනුව අධ්‍යක්ෂක මණ්ඩලයකට සහාය ලබා දීලා කෙටි කාලයකින් මේ ලබන වර්ෂයේ තුලදී මේ ප්‍රශ්න ටික විසඳ ගන්න බලමු. පසුගිය කාලය තුල බිලියන 1ක ලක්ෂ 1000ක පමණ අතිරික්තයක් අර ඉන්ධන අලෙවිය යනාදිය තුලින් අපි ඇති කරන් තියෙනවා. ඒ මුදලුත් ආයෝජනය කරන මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරන්න. පොදු ප්‍රමාණය වැඩි කරන්න. ඊට පස්සේ භාභාර්ග ඇමතිවරයාට පැහැදිලි කිරීමක්. මොකද ඔබතුමා දන්නවා මහනුවර අම්පිටිය පැත්තට තියෙනවා ළමා ක්‍රීඩාංගණයක්. මං ගැටබි ළමා ක්‍රීඩාංගණයක් පටන් ගත්ත ගරු ඇමතුමා දැන් මේ පාලමක් දානවා කියලා දැන් ක්‍රීඩාංගණයක් විනාශ කරලා පාලමත් භාගයක් හැදිලා තියෙනවා. ගැටි බෙහන්දියේ මහනුවරට ඇතුල් වෙනකොට දකුණු පැත්තේ තිබ්බ ළබක් මං ආරම්භ කරපු ළබක් ළමා ක්‍රීඩාංගණයක් දැන් පාලමක් හදනවා කියලා ඒ ක්‍රීඩා ළමා ක්‍රීඩාංගණයෙන් භාගයක් අරගෙන ඉතුරු භාගේ වහලා දැන් අවුරුද්දක් තිස්සේ ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔබතුමාට බලවන්න මේ පාර්ලිමේන්තු සල්ලි ටිකක් හොයාගෙන ක්‍රීඩාංගණේ මොකද ළමයි දවසකට දෙමව්පියෝ 4500ක් ආවේ එකට. ගැට මෙයක් ගිය ඔබතුමා දන්නවනේ ඇතුළේ යනකොට දකුණු පැත්තේ.
හරි බොහොම සිතේ.
ඔබතුමාගේ පාලම ගැන තමයි සඳහන් කළේ. පාලම් දෙකක්
ඒ ආදායම ඒකමද?
පාලම් දෙකක් ඒ ආදායම ලැබිලා තියෙනවා. එකක් තමයි ගැටමේ පාලම. ඔබතුමා ওই සඳහන් කරන පාලම අනිතේ කොව්වල මේ මගේ ගිවල් ළඟ තියෙන පාලම. මේ දෙකටම එක වගේ අර්බුදයක් වෙලා තියෙනවා. මොකද මේ ණය ගෙවීමට බෑ කිව්වට පස්සේ ඒ රට අපිට ඒ පාලම් දෙකට දෙන සල්ලි తాවකාලික වශයෙන් නතර කරලා තියෙනවා. දැන් ඔව්. දැන් ණය ප්‍රතිවිවගත කරන වැඩපිළිවෙල ගිය ගමන්ම ඒක ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා.
අපලබා දෙන්නෝ.
තගල කියන ගරුවන්තමයි.
ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම දැනගන්න කැමතියි දැන් අපේ කුරුණෑල දිස්ත්‍රික්කේ ගත්තාම අපේ ආසනවල තියෙනවා ලක්ෂ 2000ක් විතර වීදම් කරලා පාර හදලා අවසන් අධීරේ තියෙන්නේ. තව 105ක් විතර තමයි හදලා අවසන් කරන්න තියෙන්නේ.
හරි බොහොම සතුතිවන්තවා.
ඒ වගේ වැඩ විශ්ං අවසන් කරන්න නැද්ද?
ඒ වගේ තියෙන පාලම් වැඩවලින් 180ක් විතර නිම වෙලා ඉතිරි ප්‍රමාණය නිමවල නැති පාලන් ටික පිළිබඳ වෙනම අපි මේ වර්ෂය තුලදී ඇස්තමේන්තුවක් ලබාගෙන මේ වර්ෂයේදී අලුත් යෝජනා කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙනවා යෝජනාව මාර්ග නඩත්තුව සඳහා විශේෂ අරමුදලක් ඇති කරන්න. එතකොට ඒ අරමුදලට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. අනික් ක්‍රමයට ඒ අරමුදල සංවර්ධනය කරන්න බලාපොරොත්තු
වෙනවා.
2023 තියෙන ප්‍රතිපාදන වලින් එවැනි ප්‍රමුඛතා තියෙන පාලවල් ටික වැඩ විශාල ප්‍රමාණයක් ඉවර කරලා තියෙන ටික ඉවර කිරීම සඳහා සැලැස්මක් සකස් කරනවා.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 20 ගරු චාර්ල්ස් නිර්මලනාද මැතිතුමා. ප්‍රශ්නාංක 21 ගරු හේසා විතානගේ මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට.
මා අනුගරු නියෝජ්‍ය කතානායකතුමනි.
කරු සෞඛ්‍යමත්තුමා
සර් ඔක්සත් කියන්නේ මේ 21ට උත්තරේ.
සෞඛ්‍යමත්තුමා වෙනුවෙන් ප්‍රශ්නයට පිළිතුර December 12 පිළිතුරු විමසීමට නියමිතව පැවති වාචික පිළිතුරු අපේක්ෂා කරන පාර්ලිමේන්තු ප්‍රශ්නය සඳහා නොවැළැක්කේ හේතුවන් නිසා පිළිතුරු ලබා දීමට සහභාගී වී නොහැකි ඇති බව දන්වා ඇත. එබැවින් සෞඛ්‍යමත්තුමාගේ පිළිතුරු ලබා දිය යුතු පාස් දැක්වෙන වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා
සිටිමි. ගරු හේසා විතානගේ වෙන්තම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට මේ ප්‍රශ්න අහන තිබිච්ච මේ අපේ ලේකම්තුමත් මේක අවධානයට යොමු කරනවා. ප්‍රශ්න අහන තිබිච්ච සම්ප්‍රදාය සම්පූර්ණ වෙනස් වුණා අපේ රටේ. පාර්ලිමේන්තු ඉතිහාසයේ පුරාපු ක්‍රමවේද වෙනස් වෙලා නිවට ක්‍රමයක් මේ ආණ්ඩුව අනුගමනය කරලා ප්‍රශ්න අහන එක වෙනස් කළා. සමහර මන්ත්‍රීවරු දන්නේ නැති විදියට ලේඛනයක් හැදුවා. දැන් මේ දවසක් දාලා ප්‍රශ්න අහන එකේදීත් අපි දැන් මෙච්චර වෙලා ඉන්නේ වෙන කිසිම වැඩක් නැහැ. පාර්ලිමේන්තු වෙන නෑ. ඇමතුමා එන්නේ නැත්නම් එදාට අපේ ප්‍රශ්න අයින් කරලා දාන්න ඕන. ඇමතුමාට ප්‍රශ්න අහන දවසෙත් එන්න බැරි නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරි අසාධාරණයි. මේ පාර්ලිමේන්තුවේ මේ වියදම් කරන සල්ලි අපරාධයක්. ඒ නිසා කරුණාකර ඉල්ලීමක් කරනවා මේ වැඩේ බොරුව නවත්තන්න. ඔබතුමාලා දැනුවත් හෝ නොදැනුවත් අර ප්‍රශ්න අහන සම්ප්‍රදාය වෙනස් කිරීම මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ගහපු කණේ පාරක් කියලා මම කියනවා.
දැන් බොහොම සිතේ ගැන අවධානය යොමු කළ තින් කර්මන්තුමා. අංක 22 ගරු සංජීව එදිරිමාන මෙතුමා සෞඛ්‍ය මෙතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 23 ගරු යුකේ සුමිත් උඩුකුමර මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට
මම අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කල්ලිලා සිටනවා.
ප්‍රශ්න අංක 24 ගරු ගාමිණී වලයිබඩ මැතිතුමා වනජීව හා වන සම්පත් සංරක්ෂණ මැතිතුමාගෙන් ඇසීමට පැමිණ නැත. දෙවෙනි වටේ සභාගත කරන්න පුළුවන්. හරි, අපේ ඇමතුමා කෙනෙකුට බාර දුන්නම හරි හොඳයි. ප්‍රශ්න අංක 25 ගරු මායාදුන චින්ත කමල් මැතිතුමා කුසිකර්ම ඇමතුමාගෙන් ඇසීමට
අහනවා. නියෝජ්‍ය කතානායකතුමනි ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මායාදුන මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර කල්පිටි අර්ධද්වීපයේ දෙලුම් මගා කරනු ලබන බව දන්නේද? ඔව්. එසේ නම් මෙහි දෙලුම් මගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද? දෙලුම් මගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර 65යි. 3 කල්පිටි අර්ධද්වීපයේ දෙලුම් මගා කරනු ලබන ගොවීන් සංඛ්‍යාව කොපමණද? පිළිතුර ගොවීන් සංඛ්‍යාව 150යි. 4 එම ගොවීන්ට නිසිපල් තාක්ෂණ දැනුම නොලැබීම හා නිෂ්පාදන අලෙවි කර ගැනීමේ බාධා පවතින බව දන්නේද? පිළිතුර දැනට පවතින නිෂ්පාදනයේ ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් අලෙවිය පිළිබඳ ගැටලුවක් නොමැත. දැනට දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සහ සම්වර්ධන කටයුතු සම්බන්ධ නිලධාරීන්ගේ දැඩි හිඟයක් පැවතියත් පරීක්ෂණ වැඩසටහනක් පවත්වාගෙන යාම සහ ගොවීන් ගැටලුවලට පිළිතුරු ලබා දීම සීමිත නිලධාරී සංඛ්‍යාවක් විසින් සිදු කරගෙන යනු ලැබේ. 5 විසඳීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිතුර දැනට දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සහ සම්වර්ධන අංශවල නිලධාරීන්ගේ දැඩි හිඟයක් පැවතියත් පරීක්ෂණ අංශය මගින් දෙලුම් භෝගය වැඩි දියුණු කිරීමට අභිජන්න වැඩසටහන් සිදු කරනු ලැබේ. එමගින් ඉතා මෑතකදී වඩාත් හොඳ ගුණාත්මක ලක්ෂණ දරන දෙලුම් වර්ගයක් නිදහස් කිරීමට බලාපොරොත්තු වේ. එම ප්‍රභේද වගා කිරීම සඳහා වැඩි දියුණු කළ වගා පැකේජයක්ද හඳුන්වා දෙනු ඇත. එමෙන්ම සම්වර්ධන අංශය මගින් ව්‍යාප්ති නිලධාරීන් පුහුණු කිරීම ගොවින්ගේ ගැටලුවට පිළිතුරු ලබා දීම, ගොවින් පුහුණු කිරීම, රෝපණ ද්‍රව්‍ය ලබා දීම, සංගරා සහ ලිපි මගින් ගොවින් දැනුවත් කිරීම වැනි කටයුතු කරගෙන යනු ලැබේ. නොයසේ නම් මේ මන්දයන්ට පිළිතුරු අදාළ
වෙනවා. ගරු ඇමතුමනි, මම පළවෙනි අතුරු ප්‍රශ්න අහනවා. ගරු ඇමතුමනි, ඔබතුමා කිව්වා නිලධාරී හිඟය පිළිබඳව. ඇත්තටම මේ නිලධාරී කල්පිටි අර්ධද්වීපයේ කියන්නේ කෘෂිකර්මාන්තයට මහා ලොකු රටට දායකත්වයක් දෙන ප්‍රදේශයක්. ඒකේ මේ දෙලුම් වගාව විතරක් නෙමෙයි, අනිකුත් කෘෂි භෝග නුවරඑළිය වැවෙන සියලුම භෝග මේ මේ අර්ධද්වීපය තුල වගා කරනවා. හැබැයි මේ නිලධාරී යම් මට්ටමක මේ ස්ථානවලට යන්නේ නැහැ. ඒ කියන්නේ ඕනතරම් ඒගොල්ලන්ට යන්න පහසුකම් තිබුණත් ඒ ශේෂ්ත්‍රය තුල ක්‍රියාකාරී වෙන්නේ නැහැ. අනිත් එක මේ දෙලුම් වගාව ගත්තොත් ගරු ඇමතුමනි, මේක අනිකුත් භෝග වලට වැඩිය සුවිශේෂී මිලකට මිලක් තියෙන වගාවක්. මේකේ වෙනම අපිට මේ විදේශ විනිමය පවා උපයන්න පුළුවන් භෝගයක්. ඉතින් ගරු ඇමතුමනි, විශේෂයෙන්ම මේ අර්ධද්වීපය තුළ මේ වැඩ කටයුත්තේදී මේ නිලධාරීන් සම්බන්ධව ඔබතුමා යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව, ඒගොල්ලෝ ශේෂයේ පරීක්ෂා කරන ආකාරය පිළිබඳව, ඔය කියන නිකන් සංගරා නිකන් අර පොරුවට නිකන් ලීෆ්ලට් එකක් බෙදුවා කියලා ඒ ජනතාව එතනින් එහාට මේක කරන්න බෑ. නමුත් ජනතාව සැදී පැහැදී සිටිනවා. අක්කර 65ක භූමි ප්‍රමාණයක් නෙමෙයි, ඊට වැඩිය ලොකු භූමි ප්‍රමාණයක් තියෙනවා. මේක වගා කරන්න මේකට ක්‍රමවේදයක් හදලා දෙන්න කියන එක.
නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවුරුදු 11කින් නිලධාරී බඳවාගෙන නැහැ, නඩුවක් තිබුණා. දැන්ට නඩුව අවසාන වෙලා තියෙන නමුත් තරඟ විභාග පවත්වන්න දැන්ටමත් කටයුතු කරගෙන යනවා. නමුත් අපිට අවශ්‍ය අනුමැතිය මේ වෙනකන් ලැබිලා නැහැ. අපි විශ්වාස කරනවා ඉදිරියේදී අනුමැතිය ලැබෙයි කියලා. ඒ නිසා විශාල නිලධාරීන්ගේ මේ පරීක්ෂණාංශවල ඉඟියක් තියෙනවා. නමුත් ඉන්න නිලධාරීන් යොදවලා සහ පළාත් මට්ටමේ ඉන්න නිලධාරීන් යොදවමින් මේ කටයුත්තට උදව් කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ගරු මන්ත්‍රමා කියව කාරණේ සම්පූර්ණ ඇත්ත. මේ දෙලුම් වර්ගය මේ අපි ඇත්තටම ආනයනය කරන දෙලුම් වර්ගයක් වගා කරන්නේ. දැනටමත් මඩකලපුව ප්‍රදේශයේත් මේ වගේ වගාවක් අපේ කෘෂි නවීකරණ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වෙනවා. මේක ප්‍රචලිත කිරීමෙන් අපිට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම වැඩි ආදායමක් මිලියන ගණනක් වාර්ෂිකව ඒ ගොවින්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙන නිසා අපි අමාත්‍යාංශයේ විදියට ප්‍රමුඛ අවධානය යොමු කළා. ඔබතුමත් සමගත් සාකච්ඡා කළා. මොකද ඉතාමත් හොඳ භූමි ප්‍රදේශයක් තියෙන ප්‍රදේශයේ මේ වැඩි දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා.
අර ඇමතුමනේ, ඒකත් එක්කම දෙවෙනි අතුරු ප්‍රශ්නේ, මේ වෙනකොට මම විශේෂ සම්බන්ධ කරන කමිටු සභාපතිවරයා හැටියටත් මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන විවිධ ව්‍යාපෘති ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විවිධ ව්‍යාපෘති ආපුවාම ඒ ව්‍යාපෘති වලින් ලැබෙන මුදල් මේ සමහරක් නිලධාරීන්ට වාසි සහගත වෙලා තියෙනවා. ඒ වාසි සහගත වෙලා තියෙන තැන්වලදී විතරක් ඒ ව්‍යාපෘති සඳහා මම හිතන්නේ ඒ අය ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මම දකින්නේ. ඒ ඇරුණකොට ගොවි ජනතාවට අවශ්‍ය සහයෝගය, මම හිතන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ ආර්ථිකයට පණ දෙන කල්පිටියේ ගොවි ජනතාවට අවශ්‍ය සහයෝගය මේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්නේ. ඊට අමතරව ගොවි ජන සේවා මධ්‍යස්ථ මේ කෘෂි කර්ම පරේෂණ නිෂ්පාදන සහකාර මහත්තුරු ඉන්නවා. එතකොට ඒ හැම ග්‍රාම නිලධාරි වසමත් තුළම ඒ කෘෂිකර්ම පරේෂණ නිෂ්පාදන සහකාර මහත්තුරු ඉන්නවා. එමනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට මේ නිලධාරීන්ට මොකක් හරි මේකට සම්බන්ධව ඒගොල්ලන්ට සැලසුම් සහගත වැඩපිළිවෙලක් හදලා දීලා, ඒගොල්ලන්ට අවශ්‍ය කරන පුහුණුවක් හදලා දීලා මේ ජනතාවගේ මේ ආර්ථිකය වර්ධනය කරන වැඩපිළිවෙලත් වැඩියෙන් මේ භෝගේ හදලා විදේශ විනිමය රටට ආරම්භ දෙන්න පුළුවන් වැඩපිළිවෙලකුත් මේකට හදන්න කියන. මොකද නඩු කියලා අවුරුදු 10ක් 12ක් 13ක් එහෙනම් මේ නඩු නිමිති යනකම් ඉන්න ගියොත් එහෙම මම හිතන්නේ මේ රට වැටෙනවා. හැබැයි අරගලකාරව අරගල කරේ ඒකට නෙමෙයි. නමුත් දැන් මේ රට වැටෙන තැනට වග කියන්නේ සමහරක් කරලා මේ නඩුත් මේ ඉවහල් වෙලා තියෙනවා. ඉතින් ඒකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් කරන් දෙන්න.
මේ ඇත්තම දැන් මේ වෙනකොට නඩුව අවසාන වෙලා තියෙනවා. දැන් බඳවා ගැනීම අපි අවසර ඉල්ලලා තියෙනවා. අවසර ලැබුණු විගසින් ඒ කටයුත්ත සිදු කරන එකම දැනට ඉන්න ඔබතුමා කියූ කාරණේ සම්බන්ධව අපි ඉන්න නිලධාරීන් එක්ක සාකච්ඡාවක් පවත්වලා මම බලාපොරොත්තු වෙනවා පුත්තලම දිස්ත්‍රික්කයටම ඇවිල්ලා ඔබතුමත් එක්ක වැඩපිළිවෙළ සකස් කළා. මේ දෙලුම් වගා ප්‍රචලිත කිරීම සඳහා අපි හොඳම දේශගුණී තත්ත්වයක්, ඒ වගේම මුහුදු සුළඟක් මේකට අවශ්‍යයි, ඒ වගේම ජලයත් අවශ්‍යයි. ඒකට හොඳම තෝරගත්තු දිස්ත්‍රික්ක දෙකෙන් එකක් තමයි පුත්තලම දිස්ත්‍රික්කය සඳහා අපි ප්‍රවර්ධනය කරන්න උපරිම වැඩපිළිවෙළක් එන අවුරුද්ද තුළ ආරම්භයම සකස් කරනවා.
හරි, බොහොම සිදුවේ.